கரு பாலித்த ரங்கி பண்டார வினாடியட்டாய்
கரு சபாபத்துமணி ஸ்துதி அந்த நாமே வியாதேட சாபாகியன் மட அவஸ்தாவில் பீம பிலிமந்தவாத் காலையில் பாதியும் பிலிமந்தவாத் கரு சபாபத்துமணி பலசபா மெத்திவர்ணே கல்யாம் பிலிபாந்தவ திகின் திகிட்டம் அதாஸ் தக்கு அப்பே மித்ர தல சலா பெரும் மெத்துவான் பலசபா மெத்திவர்ணே கௌர்ணி சாத கல்யாணி திபுன மெத்திவர்ண கிரமே வினஸ்கிரீம காட்டைது கரே காவுது ஏ வகேம மே சீமா நிர்ணய அதிகிரீம சந்தா பசில் ராஜபக்ச கிரமே பாவிதா கர்மின் பல பாலன சந்தேதி அதிகரப்பு வியாவுல் தத்துவம் பலசபா கிரமே அதிகரே கவுது கி எனக்கு பிலிபாந்தவ டலசலா பிரம மெத்துமாட்ட அவரு துணத் துணமாரக்க எனக்கு அமத்த கவியும் பிலிபாந்தவ மங் கணகாட்டு வேணும் எதுமா எதுமா அமாத்திய தூர தர்ண யுகே மஹிந்த ராஜபக்ச மகாத்மியாக யுகே அதிகரப்பு அதிகராண்ட கிய வினஸ்கம் பாத கருகன தமாய் அதமி மெத்திவரண கிரம சியல்லகம அவுல் ஜாலாவ பாட்ட பத்வெல்லா தியன்னு கே எனக்கு பிலிபாந்தவ மன் சீபாத் கலது என்ன கமதி வேற மந்துமா மட்ட வினாடி அட்டாய் தியன்னு எனிசா මේ ගැසට් කරලා තියෙන නිලධාරීන්ට වෘත්තීය අයිතිවාසිකම් නැහැ ගරු සභාපතිතුමනි. ඒගොල්ලන්ට වෘත්තීය සංගම් පිහිටවීම සඳහා ඒ වගේම ඒගොල්ලන්ට උද්ඝෝෂණ ව්‍යාපාර වලට සම්බන්ධ වීම පිළිබඳව ඒ වගේම ඔවුන්ට වැඩ වර්ජනය කිරීම සඳහා නීත්‍යානුකූලව අයිතිවාසිකමක් නැත. ඒ අයිතිවාසිකමක් නැතුව තියෙද්දී තමයි මේ ග්‍රාම නිලධාරි මහතුරුන් යුනියන් හතක් හදාගෙන ග්‍රාම නිලධාරි මහතුරු රාජ්‍ය විරෝධී ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර වල යෙදෙන්නට வடவர்ஜன நோல எதிமட்ட கடைத்து கரல தீன்னு ஏரிசா பலவினியம் மே கிராம நிலதாரி மகத்துரு அபராத நடுவிதான சங்கதாய அரகன சாம நிலதாரியா கேன காரணே அர்த்தகத்தனே முகத்த கேன பிலிபந்தவ ஆவோதிய லபா கேனிம வடாத் மெனவை கேல மம கியன்னட கேமதி இவகேம் அப்பி நில்பாட்ட ரத்பாட்ட கொலபாட்ட கண்ணாடி உரிம் பல்லா ராஜ நிலதாரி கரேஹி வட கடைத்து கரலன்னே இதாமத்த பெஹதிரும் ஆண்டு கத்தகாம ராஜ்ய நிந்தாரின் சந்தா ருபியால் தச தசகின் வெட்டு வெடி கிரிமட கடைத்து கரா மே வசரே மே ஆயா லேகனையா தெக்கலா ஜூனி மாசேதி ஹேம கிராம நிந்தாரி மகாத்மேக்கட்டும ருபியால் துந்தாகின் வெடி வெட்டு வெடிவினா அனைத் ராஜ்ய நிந்தாரின்ட ஆ சமகாமியும் ஏமனம் மேகொல்லோர்ன அவருது தகனமே அத்திசை வெடு வெச்சி வெட்டு மொகத்த மஹிந்த ராஜபக்ச மாத்தாகே ஆண்டு காலே வெடு வெச்சி வெட்டு மொகத்த கிசிது வெட்டு வெடிவிமத் தீம நாமக் மொகக்வத் நதுவ வெட கரனகொட்ட வெட கன்னகொட்ட மாராந்திக பியக்கின் யுக்தவ ஏகொல்ல வட கடைத்து கரா எதுகொட்ட எவலே உத்கோசனத் நே வடவர்ஜனத் நே வினத் தூர்த்திய கிரியாமார்கத் அத்தினே கிராம நிலதாரி சங்கமேட்ட மங் இதாமத் பயதிரு கேன கிராம நிலதாரி மகாத்துருட்ட மங் இதாம் பயதிரு கியனவா ருபியால் 10000யி மெதன 3000யி 13000கின் ஒப மேர் பாலனே யந்திரனே துல மே ரடாவ துல வெட்டுபக் மாசிகட வெட்டுப வெடி கரகன தியனவா கேன எக அமதக் கரன்னேபா புத்ரஜாரன் வஹான்சேகே பலவேனி பாடம தமாய் கிளேகுண தக்கீம ஏனங் ஒய்கொள்ளன்றத் மங் விசேஷம் கேனா புதுருங்கே பலவினி பாடம இகனகன கலகுண தக்கீமட புருது வெண்ட கேன காரணே ஏ வகேம அபி கிசிம கெனே திஹா பாட கண்ணாடி வலும் பெருவே நே கரச பாவத்துவனி அபி வல்ல தியன்னே மத்தியஸ்தவ ஏமன அபி சமுருதி நிலதாரின் திஹா பாட கண்ணாடியம் பலண்ட ஓன வஹல் சேவே ஏதிச்சி சமுருதி பலகாயக் மே ரட்டே இனி ஏகொள்ளன சமஸ்த வசேன் கரன்ன திமுனே தேச பாலனே பமனாய் இதகொட்ட ஏகொள்ள தேச பாலன வசேன் உதவு கரகன வியாபார ஏதில ஹிட்டி ஆரென்னட வெண தயக் கரேனே ஏனிசா மம இதாமத கனகாட்டு வேனோ அப்பே கரு மித்ர தல சலஹ பெருமந்தமாகே வதன் வதன் கீபே பிலிவந்தோ ஏ வகேம மம வர்த்தமான அமாத்திய துமத் ராஜ்ய அமாத்துமத்தம் பிலிவந்தோ கதா கரன்ன ஓன சுதேச கடைது அபியந்தர கடைது பிலிவந்தோ வஜ்ர அபயார்தன மெத்துமா மே விஷய பாரகரன மே அவுரு துனக துனஹமார காலேத்துர ரடபுரா பிராதேசி லேகம் காரியால விசால பிரிச பிரமாணயக் நவீன பண்ணேட எதி கரன்னட கடைது கரா விசேஷம் மகே மெதிவரன கொட்டாசே பிராதேசி லேகம் கொட்டாச அட்டத் தீனோ மே பிராதேசி லேகம் கொட்டாச அட்டே கருளகசவத் நவகத்தே கமத் இதாமத்த தக்கும் கழு அங்க சம்பூர்ண பிராதேசி லேகம் காரியால தெகக் இதி கரன்ன கடைது கரா ஏ வகேம தவத் வரத இல்ல சஹ ஆனமடு பிராதேசி லேகம் காரியால தெக இதி கிரீம சந்தாத் மே வசரே பியவர கனிமட எதும பிரதிஞ்சா தீலா தீனோ ஏ பிலிமந்தவத் ஏ வகேம நவீன தாக்ஷணயத் எக கம்பே பரிகணகத் எக்கல கடினமின் உப்பன்ன சாத்திகே சிட மரண சாத்திகே தக்வா சியால நிகுத் கிரீம சந்தா ஹேம பிராதேசி லேகம் காரியாலக்ம ஜாலகத கரமின் கரேன வடபில்ல மே எனக்கொட கரல தீன வடபில்ல பிலிமந்தவ அபி இதாமாத்ம பிரசன்சனீ சேவையக் கரா கின அகீமட் லக்கரன்ட கெமதி கரு அமாத்திய துமாத் ராஜ்ய அமாத்திய துமாத் மட கொடக் காரணா கியன்னட தேவல் தீனோ நமுத் கரு සභාපතිතුමනි වේලාවත් එක්කල යුද්ධයක් කරන්න වෙලා තියෙන බොහොම කෙටි කාලයක් තියෙන්නේ. ඒ වගේම සේවා පියස් නිර්මාණය කිරීමේදී අද හැම ග්‍රාම සේවා වසමකම ග්‍රාම නිලධාරී මහතුරුන්ට සමෘද්ධි නියාමක කෘෂිකාර්ය පරිදේශන ආර්ථික සංවර්ධන මේ නිලධාරීන්ට වැඩ කරන්න වෙලා තිබුණේ වැඩි හරියක් ගස් යට ගල් යට එහෙම නැත්නම් කාගේ හරි පියස්සක් යට කඩපිලක වාඩි වෙලා කටයුතු කරන්න ඕනේ. කාට හරි බයස් වෙලා. හැබැයි අද ඒ තත්ත්වෙ මුඳිලා ස්වාධීනව වැඩ කරන්නට පුළුවන් තමන්ගේ නිවහන තමන්ගේ වහලකට ඉඳලා වැඩ කරන්න පුළුවන් ස්වාද නිලධාරීන් බවට පරිවර්තනය කිරීමේ මෙහෙම දිගටම කරගෙන යනවා. මේ වසරේ විශාල ප්‍රමාණයක් සේවා පියස් ඉදිකිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. මේ ග්‍රාම නිලධාරීවරයාට ලබා දිය යුතු උසස්ම ගෞරවය ලබා දීමට කටයුතු කරලා තියෙනවා කියන කාරණේ මම සිහිපත් කරන්නට කැමතියි ගරු සභාපතිනි. ඒ වගේම ගරු සභාපතිනි අද දින විවාදයේ භාජන වෙන අති සුවිශේෂී වැදගත්කමකින් යුත් අමාත්‍යාංශයක් තමයි
මහමන්දෝසනා විනාඩි එකක් තියෙනවා.
පයික විනාඩියක් මෙතුමගෙන් අරගෙන ඉවර කරනවා. වසාහිර සහ මහනගර සභා අමාත්‍යාංශය ඒ මහනගර සභා අමාත්‍යාංශය තුල අති සුවිශේෂී වැඩ කොටසක් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ පම්පෝරි ගැව්වා කොළඹයි හම්බන්තොටයි ඇරෙන්න වෙන කොහෙවත් වැඩක් කෙරුන්නේ නැහැ ගරු සභාපතිතුමනි. අද කොළඹ වගේම කුරුණෑගලද කොළඹ වගේ ආනමඩුවද කොළඹ වගේ පන්නිපිටියද කොළඹ වගේ කොට්ටාවද කොළඹ වගේ මහනුවරද මේ අනුරාධපුරයේද මේ හැම තැනටම එක හා සමානව වැඩ කටයුතු කරනවා. එදා මහින්ද මහත්තයාගේ යුවේ බිලියන 24යි මුළු සමස්ත කාලය පුරාම වැඩ කටයුතු කරලා තිබුණේ. හැබැයි අවුරුදු 3ක් ඇතුළත පාටලී චම්පික අමාත්‍යවරයා දක්ෂ අමාත්‍යවරයෙක් වශයෙන් ඉදිරිය දකින අමාත්‍යවරයෙක් වශයෙන් ලෝකයේ ජයග්‍රහණය කරපු අමාත්‍යවරයෙක් වශයෙන් පුරෑසියෙක් වශයෙන් මේ වෙනකොට රුපියල් බිලියන 64ක් ඉක්මවා මේ අවුරුදු 3 ඇතුළත ගරු සභාපතිතුමනි දැවැන්ත වැඩ කොටසක් කරලා තියෙනවා. පොළවල් ඉදිකිරීම රටපුරා පොළවල් මේ වෙනකොට දැවැන්ත වෙළඳ පොළවල් පති පොළවල් 228ක ප්‍රමාණයක් ඉදි කරලා තියෙනවා. එක පොළක මගේ ආනමඩුවේ ඉදි කරපු පොළ ලංකාවේ දැවැන්තම ලොකුම පොළක් ගරු සභාපතිතුමනි මේ පොළ සඳහා පමණක් රුපියල් ලක්ෂ 1270ක මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම බහුවිධ ප්‍රවාහන ක්‍රමය කොට්ටාවේ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කඩවත මේ වෙනකොට නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම කටුනායක නුවර කුරුණෑගල මහනුවර ඒ වගේම අනුරාධපුරයේ පිටකොටුවේ තා බතර මුල්ලේ ඉතා කඩිනමින් රජයේ මුදල් වලින් ඉදිකිරීම වැඩ කටයුතු ආරම්භ කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සැහැල්ලු දුම්රිය සේවාව මුළු කොළඹ නගරේ හැමදාම හිඟන්නගේ තුවාලේ වගේ හැමදාම කතා කරගත් තමයි මේ ට්‍රැෆික් එක මාර්ග තදබදය. මේ මාර්ග තදබදයට විසඳුම දෙන්න රාජ්‍ය කාර්යාල සියල්ල ඒකාබද්ධ කරන්නට ඉතාමත් අනගිභවනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන ජපාන් ආධාරත් එක්ක යටතේ මේ දුම්රිය ගමන් මාර්ගය මම අවසන් කරමට තප්පරයක් දෙන්න ගරු සභාපතිතුමා විනාඩියක් අවසන් තප්පරයක් අවසන් කරන්න. මේ වගේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ තුළ ක්‍රියාත්මක වෙනවා කියන එක මම ඉතාමත්ම සන්තෝෂයෙන් කියන්නට කැමතියි ගරු සභාපතිතුමනි. එහෙමනම් මේට අමතරව ආසියානු සංවර්ධන බැංකුව හරහා කුරුණෑගල දඹුල්ල රත්නපුර මාතර ගාල්ල මහනුවර ඒ වගේම අනුරාධපුරයේ සහ ප්‍රංසාධාර යටතේ මේ මහනුවර ලෝක බැංකුව ආධාර යටතේ මේ වගේ සුවිශේෂී ව්‍යාපෘති රාශියක් ආරම්භ කිරීමට සූදානම් කරලා තිනවා. ඒ වගේම මම අවසන් වශයෙන් එක තප්පරයක අවසන් කරන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ වෙනකොටවත් යොදලා තියෙනවා. ඊළඟ සැලැස්ම පුත්තලම වවුනියාව මුලතිව් වැල්ලවායේ නගර මේ දැවන්ත සංවර්ධිත නගර බවට අංග සම්පූර්ණ නගර බවට පරිවර්තනය කිරීමේ දැවන්ත මෙහිම. එහෙනම් මේ වැඩ කටයුතු මෙහෙවන ගරු පාටලි චම්පික අමාත්‍යතුමාට ඒ වගේම සුවදේශ කටයුතු අමාත්‍යංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ මෙහෙවන වජිර අභිවර්ධන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය අපේ ජේසී අලවත්තුල මැතිතුමා ඇතුළු නිල්ධාරි කණ්ඩායමට සියලු දෙනාට මම සුභවතන ආශිර්වාද කරනවා. තව තවත් ඉතා ඉක්මනින් මේ කඩිනමින් මේ වැඩ කටයුතු කිරීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මාන්පමිගෙ රාජ විරෝධයම් සම්බන්ධ
Thank you, Mr. Deputy Chairman. We are debating, sir, today the vote on the Ministry of Internal and Home Affairs and Provincial Councils and Local Government. It's an important ministry under the purview of this ministry come various important functions of government. We have the district administrations in our several districts which comes under the control of this ministry. We have government agents and district secretaries in our different districts. And we have divisional secretaries in charge of various divisional secretary divisions in the whole country, demarcated district-wise. And therefore, it must be stated that this ministry is a very, very important ministry. The government agent and the district secretary also coordinate activities between the central government and the provincial government, the central administration and the provincial administration, and they play an important role as a link between these two different branches of government, of governance in this country. Provincial councils also come under this ministry. In fact, it was through the system of provincial councils that there was a constitutionally initiated the sharing of powers of governance in this country for the first time under the 13th Amendment of the Constitution. The 13th Amendment of the Constitution was the beginning of a political journey towards a political solution within a united, undivided, indivisible Sri Lanka, ensuring the unity of the country, the territorial integrity of the country, and the sovereignty of the country, but at the same time ensuring that powers of governance were shared in such a way that the people in this country had a sense of belonging. They had a sense of belonging that they belong to this country, and that this country belonged to them. The provincial councils were intended to give the people of different provinces a measure of self-respect and dignity by being able to share in the powers of governance. That journey has not yet been completed. In fact, this parliament has converted itself into a constitutional assembly in order to be able to complete that journey. But I think we are stuck somewhere. And if we are stuck somewhere, that's not a good thing for the country. That obstacle must be removed. And we must get through with the program that Parliament unanimously initiated when it adopted a resolution to convert itself into a constitutional assembly in order to give this country a new constitution, primarily dealing with three questions: the abolition of the executive presidency, sharing of powers of governance in this country, and third, electoral reform in such a way as to ensure that elections were democratic and that people were able to return their representatives in keeping with their democratic wish. It's unfortunate in a sense, sir, that the provincial council elections have not been held. I'm in complete agreement with the joint opposition. I heard my honourable colleague, Honourable Dallas Alaperiba, referring to the provincial council elections. In fact, he referred to me and wanted to know what our position is. We want the provincial council election held as early as possible. That is our position. In the whole country, including the Tamil areas of the north and the east. So that provincial council election must be held, because whatever powers of governance have been shared must be shared by the people in a democratic way. And unless elections are held and members are elected to the provincial councils by the people, by the voters in the different provinces, and the provincial government and provincial cabinets, including the chief minister and ministers, are democratically chosen by the people, there can be no democratic governance. Governors can't play that role. That role must be played by the provincial council and its members, and the chief minister and the cabinet of ministers. Therefore, sir, we urge that the provincial council elections be held as early as possible. We have some little problems in the eastern province in regard to divisional secretary divisions. I think there is no serious problem. I'm happy Mr. Harris is here, Honourable Harris, Member of Parliament from Ampare. We should sit down with the minister, discuss these matters, and come to an acceptable solution. But there's one thing I want to say. I'm quoting from the official website of the Department of Census and Statistics of Sri Lanka, in terms of which, in this country, we have a total number of 25 districts, a total number of 331 DS divisions in all the districts in this country, and a total of 14,021 Gram and Nidal Nidal divisions in all the districts in this country. And one of the divisional secretary's divisions referred to in the Ampari district is the Kalbune Tamil division, which has got 29 Gram Sevaka divisions. The official website of the Department of Census and Statistics has stated this categorically. There's another division called the Kalbune division, which also has 29 Gram Sevaka divisions. But unfortunately, it seems that over a long period of time, the Kalbune Tamil division has not been given all the powers that a divisional secretary division is entitled to, particularly land powers and financial powers. This is a matter where, if there is a problem, we should all sit together with the Honourable Minister and the Prime Minister and resolve it. And we can resolve it. There is no real problem. The decision has already been made. The decision must be implemented. Land powers and financial powers must be given to the Division Secretary Division, and they must become functional. We also have a problem, say, in regard to the Division Secretary Division in Trincomalee, in the Muthoor area, Thoppool and all that. We can settle that. That is not a big problem. We should deal with these matters in such a way that while we serve the interests of all people, we don't in any way offend or prejudice the interests of any particular people. As long as the interests of all people are equally served on the basis of justice and equality and fair play, there is no need for us to be concerned about little differences that can be sorted out. And before I conclude, sir, I want to draw the attention of the Honourable Minister to a request made by all the members of Parliament from Trincomalee district, that the government agent Trincomalee, whose term is due to expire shortly, that he be allowed to serve in Trincomalee until the end of the year. I had occasion to discuss this matter with His Excellency the President, who told me, "I have no problem in regard to this matter, but the union was demanding that people be terminated on the conclusion of their terms, their office be terminated." But he said, "I said we only want it until the end of the year, because he's functioning well. He's a very acceptable officer, acceptable to all the members of Parliament in the area, me, Member of Parliament of the UPFA, Members of Parliament of the UNP, of the SNMC, the Makkal Congress, everybody. If people to work with him, and he is an excellent officer, we would like to have him. I spoke to your secretary last morning, and your secretary told me that he had a discussion with you, the Honourable Minister, and that you have agreed that his term be extended till the end of the year. I would like that to be done and enable the government agent to continue, because he is performing very well. I am reminded of a small event that took place in the 1970s when I was Member of Parliament. I found the government agent in Trincomalee very difficult. I wanted him transferred out. The President was President J.R. Jayawardene. I went to see him at his workplace residence. I told him, "Sir, this man is a problem. I'm unable to work with him. He's being difficult. I want you to kindly transfer him." He patted me on my shoulder and told me, "That's not a problem, Samandan. If you want him transferred, I'll transfer him." But the chapel comes might be worse. If the chapel comes, it's worse. What are you going to do? I said, no, I've chosen somebody, sir. I've chosen Mr. Lionel Fernando, who is an excellent officer. I would like you to send him. He sent Lionel Fernando to Tricoli, and Lionel Fernando served there for several years in a very acceptable way to everyone. That's why we want to be sufficient kept there. The President has told me that he will allow him to remain there for some time. I told him that we would like him to stay till the end of the year. He did not say no to that. So I leave it in the hands of the minister. The minister never says no. But he doesn't get moving. I would like the minister to move in this matter. And your secretary assured me yesterday that the present government agent will be informed to continue in office. And that a cabinet paper being submitted next week, and that cabinet approval will be obtained, and he will be kept until the end of the year. I wanted to kindly ensure that that is done. Thank you, sir.
Thank you, Honorable Minister Bajira Abhivartana.
Karu Karak Sabha Sabhapantumani, Maitani Sambandan Matumant, Alas Dalas Salah Peruma. අපේ හිතවත් මන්ත්‍රීතුමත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරා මම හිතන්නේ ඉදිරියේදී තව අපේ මන්ත්‍රීතුමන්ලගේ අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි අදහස් කීපයක් මම ප්‍රකාශ කළා මම බලාපොරොත්තු වෙනවා අවසානයේ පිළිතුරු කීපයක් ලබා දෙන්න ඇත්ත වශයෙන් සභාපතිතුමනි අපි පළාත් පාලන ස්වදේශ කටයුතු අභ්‍යන්තර කටයුතු මේ අමාත්‍යාංශ තුන මුළුමහත් රටේ ඉතාම වැදගත් විෂයන් ප්‍රමාණයක් සම්බන්ධ වෙන අමාත්‍යාංශයක් හැටියට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගත්තත් මේ අමාත්‍යාංශය 1931 ආරම්භ වෙද්දී මේ අමාත්‍යාංශය ආරම්භ වෙන්නත් ප්‍රථම තිබුණු දෙපාර්තමේන්තු මේ අමාත්‍යාංශයේ සතුව තිබෙන අමාත්‍යාංශයක් උදාහරණයක් හැටියට ගත්තොත් ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒ දෙපාර්තමේන්තුව දිහා බැලුවහම ඇත්ත වශයෙන්ම අවුරුදු 155ක් එතකොට අවුරුදු 155ක් කිසිම රාජ්‍ය නායකෙක් කිසිම දවසක ඒ ගොඩනැගිල්ලට ඇතුල් නොවිච්ච දෙපාර්තමේන්තුවක් එතකොට අපි බැලුවා පහුගිය අවුරුදු 3ක කාල සීමාව තුළ එවැනි ආයතන කොහොමද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරගන්නේ කියලා ඇත්ත වශයෙන්ම ඊගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා විශාල දවැන්ත මුදල් සම්භාරයක් යොදලා තමයි එවැනි ආයතන අපි වෙනස් කරන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙන්නේ. අවුරුදු 155ක ඉතිහාසයේට කිසිම රාජ්‍ය නායකෙක් ඒ දෙපාර්තමේන්තුව තුළට ගිහිල්ලා නැහැ. එතකොට පළවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ මහත්මයා පසුගිය දවස්වල ඒ දෙපාර්තමේන්තුවට ගියා. මේ දෙපාර්තමේන්තුවේ තමයි ඔබේ ගෙදර ඔප්පුව එහෙම නැත්නම් පත්තිරු එහෙම නැත්නම් උපැන්න සාතිකේ එහෙම නැත්නම් මරණ සාතිකේ එහෙම නැත්නම් විවාහ සාතිකේ එහෙම නැත්නම් වර්තමානයේ අඳුල්ලා දීපු නොදුටු සහතිකේ මේ සියලු ලියකියවිලි තිබෙන රටේ වඩාත්ම වැදගත්ම දෙපාර්තමේන්තුව. මේකේ ප්‍රධාන කාර්යාලයක් තිබෙනවා. මේකේ දිස්ත්‍රික් කාර්යාල රටේ තිබෙනවා තවත් පළාත් කාර්යාල 45ක්. ඒ අතර දිස්ත්‍රික් තවත් ප්‍රධාන කාර්යාල 7ක්. තවත් කාර්යාල 332ක්. එතකොට මේ සම්පූර්ණ කාර්යාල පද්ධතිය දිහා බැලුවහම ඉතාම අවාසනාවන්ත තත්වයක් මුළු මහත් රටේ අවුරුදු 155ක ඉතිහාසය තුළ පවතින්නේ. ඔබ වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් මේ දෙපාර්තමේන්තුවට මුදල් බැඳලා ඔබ ඉල්ලුවොත් ඔබේ පත්තිරු ගැන ඔබේ මේ ඔප්පු ගැන ඔබට මුදල් ගෙවුවාම ලැබෙන පිළිතුරක්. ඒ ලැබෙන පිළිතුර තමයි අස්ථානගත වී ඇත. ඒකට මුදල් ගෙවන්න ඕනේ. දෙවනි වචනේ තමයි දිරාපත් වී ඇත. ඒකටත් ඔබ මුදල් ගෙවන්න ඕන. හැබැයි ඔබේ අස්ථානගත වී ඇත ඕන ලියවිල්ලක් මට දැනුම් දුන්නොත් මම ස්ථානගත කළ දෙන්නම්. මේක තමයි මේ අවුරුදු 155ක් පැරණි මේ රටේ තිබෙන දෙපාර්තමේන්තුවක ඉතිහාසගත කතාව. හැබැයි ඔබට දිරාපත් වී ඇත කියන වචනේ වෙනුවට මට දැනුම් දුන්නොත් මම දිරාපත් වී ඇති එකත් ඔබට නැවත සමාජගත කළ දෙන්නම්. දැන් බලන්න අපේ සමාජයත් පුරුදු වෙලා අස්ථානගත වීම ස්වභාවිකයි දිරාපත්වීම ස්වභාවිකයි. හැබැයි ලෝකයේ ලියවිලි සංරක්ෂණය කරන ක්‍රම ඊට වඩා ගොඩක් වෙනස්. ඊට වඩා ගොඩක් වෙනස්. කිසිවක් දිරාපත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. කිසිවක් අස්ථානගත වෙන්න ඉඩ තියන්නේ නැහැ. ලෝකයේ රටවල් 249යි. මේ දෙපාර්තමේන්තුව ලෝකයේ 170 වෙනි තැන. එතකොට අපේ රටේ කවුරු හරි වෙනත් ලෝක රටකින් විදේශිකයෙක් වෙනත් ආයෝජකයෙක් මේ රටට එනකොට බලනවා මේ දෙපාර්තමේන්තුව දිහා. මේ දෙපාර්තමේන්තුව ලෝකයේ 170 වෙනි තැන කියලා කිව්වහම ලෝකෙන් එන අය එන්නේ බයෙන්. ඇයි? හොර ලියකියවිලි, හොර ඔප්පු, හොර ලියකියවිලි හැදෙන රටක් හැටියට තමයි අපේ රට දකින්නේ. දැන් අපි ඒක පහුගිය අවුරුදු 3 මාර්ග කාලය තුළ බොහොම නිහඬව සම්පූර්ණ පරිවර්තනයකට තල්ලු කරලා තිබෙනවා. අපි දැන් ඒක එක් දින සේවා වැඩසටහනට තල්ලු කරලා තිබෙනවා. ඒකේ අපි ගාස්තු ප්‍රමාණය එක් දින සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා. අපි ඒ අතරේ තවත් සුවිශාල වෙනස්කම් ගණනාවක් මේ දෙපාර්තමේන්තුව ඇතුලේ මේ අවුරුද්ද ඇතුළත අග්‍රාමාත්‍යතුමා මහා දැවැන්ත මුදල් සම්භාරයක් ලබා දීලා තිබෙනවා. මේ දෙපාර්තමේන්තුව ලෝකයේ අඩු ගානේ පළවෙනි 50ට පළවෙනි 100ට ගේන්න පුළුවන් තැනක් බවට පරිවර්තනය කරගන්න ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව. මේක 1931 ඉඳලා නොවෙනස්ව සදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබෙන හේතු කීපයක් උඩ. ඒක ව්‍යවස්ථානුකූල ප්‍රශ්න කීපයක්. ඒක සිලෝන් පීරියඩ් එකේ සීරම ගවර්න්මන්ට් ඒජන්ට් යටතේ තිබිච්ච නීති රීති පද්ධතිය තුළ නොවෙනස්ව මේ දෙපාර්තමේන්තුව ගත්තොත් අපේ අමාත්‍යාංශයේ සතුව තිබෙනවා. මේ එක දෙපාර්තමේන්තුවක් ගැන මම කිව්වේ. එතකොට බලන්න අපේ මුළු මහත් රටේ පරිපාලන පද්ධතිය දිහා බැලුවාම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්. එතකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 දිහා බැලුවාම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් නැති දිස්ත්‍රික්ක විශාල ප්‍රමාණයක් තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් ලක්ෂ 23ක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කේ ග්‍රාම සේවසන් 1300 ගණනක් තියෙන ගම්පහ දිස්ත්‍රික්කේ. එතකොට එවැනි දිස්ත්‍රික්කයක් ගත්තොත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් නැහැ. දැන් මෑතක මම ගිහිල්ලා අවසන් කරගෙන යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් හැටියට වැඩ පටන් ගත්තා. අපි ගිය වසරේ අපි ඒකට ආයෝජනය කරනවා බිලියන 4ක් වර්ගඩි ලක්ෂ 4ක් මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් පරිපාලන එක තැනකට ගේනවා. මේක ගම්පහ පමණක් නෙමෙයි අපි කරන්නේ. මේක අපි මාතලේ බිලියන 1ක් වියදම් කරලා ආරම්භ කරලා තියෙනවා. අපි මඩකලපුව අවුරුදු 200 ගානකට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බිලියන 1ක් වියදම් කරලා වැඩ කටයුතු ආරම්භ කරලා කරගෙන යනවා. ඒ අතරේ අපි රටේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම ඔබතුමා මූලාසනේ ඉන්න ඔබතුමාගේ වවුනියාව දිස්ත්‍රික්කේ එක අපිට ආරම්භ කරන්න තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කේ අපි කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ඊට පස්සේ ලංකාවේ දිස්ත්‍රික් පරිපාලනයේ අපි දිස්ත්‍රික්ක 25ේම කාර්යය සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ කරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 180ක් පමණ හැදිමින් තිබෙනවා. අපි බලනවා 20යි 20 වෙනකොට 332ම හදලා ඉවර කරන්න. ඇයි මේ අපි හදන්නේ? ගොඩනැගිලි හදන්න ඕන හන්දද? නෑ, මම කියන්නම් ඇයි. ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉතා පැහැදිලි ඉලක්කයක් අපිට දීලා තිබෙනවා. එකක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ශක්තිමත් කරන්න, දිස්ත්‍රික් මට්ටමේ පරිපාලනය ඉදිරියට ගෙනියන්න, ප්‍රාදේශීය ලේකම් මට්ටමේ
ගොබල් මිනිස්ටර් සාල්ස් නිර්මල් නදන් ආස්ත
ප්‍රමත්තුමා පොඩි පැහැදිලියක් දැන් ඇමතුමා කතා කරේ 332 ප්‍රදේශ ලේකම් කාර්යාලය ලංකාවේ තියෙනවා කියලා. එතකොට මේ මෙතන තියෙනවා කල්මුනේ නෝත් තමිල් ඩිවිෂන් එකේ.
ඒක ගැන පැහැදිලි කරන්න මම කතාව ඉවර කරන්න කලින්
ඒක මගේ කතාවේ තියෙනවා. ඒක ඇතුලේ මේක තියෙනවා.
මේ කතාවේ කොටසක් හැටියට තියෙනවා, මම පැහැදිලි කරන්න. එතකොට ඇත්ත වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අපි බලනවා ප්‍රාදේශීය පරිපාලනයේ ශක්තිමත් කරන්න. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරී වාඩිවිල හිටියේ ගැරේජ් එකේ. සමහර අය හිටපු තැන් ඡායාරූප ගත කරලා අපි අලුතෙන් සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය පරිපාලනය වෙනස් කරගෙන යනවා. ඊළඟට බලන්න අපේ ග්‍රාම නිලධාරී වසම් 14022යි. ශේෂ නිලධාරී 4 දෙනෙක් ගමේ. ගමේ අදට පරිපාලනය තමයි ඇත්ත කතාව ගත්තොත් මේ 4 දෙනා ගමේ ඉන්නේ 4 පොළක. කාගේ හරි අනුන්ගේ ගෙදරක. එතකොට අනුන්ගේ ගෙදරක පරිපාලනය තමයි ඒ ගෙදර අයිතිකාරයාගේ පාලනය. උදාහරණයක් හැටියට ඒක බාප්පගේ, මහප්පගේ, සීයාගේ, අක්කගේ, නංගිගේ පරිපාලනය. ඒක තමයි අපේ රටේ 1961 මේ ග්‍රාම සේවාව ආරම්භ වෙනවා. අද වෙනකොට ගමේ පරිපාලනයේ තියෙන්නේ බාප්පගේ, මහප්පගේ, සීයාගේ, නංගිගේ පරිපාලනය. දැන් අපි ඒක වෙනස් කරන්නට අපි නිලසෙවන කාර්යාල 14000ම හදන්න ඉලක්ක කරලා තිබෙනවා. 14000ම හදන්න. සමහර අය අහන පුළුවන්ද කියලා. අපිට මේකට ඕන බිලියන 30ක්. අපි ගිය අවුරුද්ද ඉවර කරා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමධාරි වසම් 335යි නිලසෙවන කාර්යාලය 335ම සම්පූර්ණයි. මගේ දිස්ත්‍රික්කයේ ගත්තොත් 896යි. අපි බලනවා 896න් 200ක් විතර හදලා තියෙනවා. ඉතුරු ඒවා ඔක්කොම හදලා අවසන් කරන්න. එතකොට අපි ඇයි මේ නිලසෙවන කාර්යාලය හදන්නේ? ගමේ 4 දෙනා එතන ගමේ වාඩි කළා. ගමේ පුරවැසියාගේ ප්‍රශ්නයක් විසඳ ගන්න අවශ්‍ය වුණාම ගමේට අර මම කියපු රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු ටික ගමේ ග්‍රාමධාරී මහත්තයාට දුන්නාම හදිස්සියෙන් ගමේ පුරවැසියෙක් පොස් ගහක් කපා ගන්න ආවොත් අද රාළහාමිගේ උත්තරේ තමයි කරුණාකරලා ගිහිල්ලා පත්තිරු අරගෙන එන්න. කරුණාකරලා ගිහිල්ලා ඔප්පු අරගෙන එන්න. අපි හදන්නේ ඔප්පුවයි පත්තිරුයි ඔක්කොම ගමේ ග්‍රාම නිලධාරියාගේ නිලසෙවන කාර්යාලයේ කම්පියුටරේට ලබලා දෙන්න. එතකොට අපි ඉලක්කයක් ඇතුව රජය සොදේශ කටයුතු අමාත්‍යාංශය ඒ වගේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඒකම පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය අපි බලනවා එක ඉලක්කයක් ඔස්සේ මෙහෙවගෙන යන්නේ. විශේෂයෙන් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට ඕනකම තිබෙනවා. මේ ආයතන හතර ශක්තිමත් කරාට පස්සේ දිස්ත්‍රික් පරිපාලනය, ප්‍රාදේශීය පරිපාලනය, ගමේ පරිපාලනය ශක්තිමත් කරාට පස්සේ අග්‍රාමාත්‍යතුමා යෝජනා කළ තිබෙනවා පබ්ලික් සර්විස් මැනේජ්මන්ට් ඔතොරිටි එකක් ඇති කරන්න කියලා. ඒ ආයතන තුනෙන්ම විසඳෙන්නේ නැති ප්‍රශ්න පබ්ලික් සර්විස් මැනේජ්මන්ට් ඔතොරිටි එක හරහා විසඳීමක් ලබා ගත යුතුයි කියන තැනට රජය සැලසුම් සහගතව මේ අවුරුදු තුනම මාර්ග කාලය තුළ අපි ඉලක්ක සහගතව ගමන් කළ තිබෙනවා. දැන් මේ අමාත්‍යාංශයට පසුගිය දවස්වල එකතු වුණා පළාත් සභා අමාත්‍යාංශය. දැන් එතන තියෙනවා පළාත් පාලන ආයතන 341ක්. දැන් මේ පළාත් සභා ප්‍රාදේශ සභා නගර සභා 341 දිහා බැලුවාම ඒ 341ටත් මේ රටේ සේවය කරන්න පුළුවන් 341ක් නෙමෙයි. අපි බලන්නේ නැහැ ඒක ඔබටද බලේ තියෙන්නේ කාටද බලේ තියෙන්නේ. ඒ නිසා අපි වැඩ කරනවද නැද්ද කියන ඉලක්කයක් අපි නැහැ. අපි බලන්නේ මේ 341ම ශක්තිමත් කරන්න. දැන් අපි පහුගිය දවස්වල මේ ආයතන වලට ඕන කරන වාහන 200ක් පමණ ගැල බෙදා හැරියා. මග එනවා තව 3400ක්. අපි මේ හදන්නේ අඩු ගානේ මේ ආයතන 3කට 4කට අඩු ගානේ එක තැනක ෆයර් එන්ජින් එකක් තියාගන්න. මූලාසනෙන්න ඔබතුමාගේ ප්‍රදේශයේ ගින්නක් ඇති වුණා. ෆයර් බ්‍රිගේඩ් එකක් ගෙන්න ගන්න සෑහෙන වෙලාවක් ගත වුණා. එතකොට බලන්න කුඩු අපි අදින්න කියනවා. යන්ත්‍ර නැහැ. උපකරණ නැහැ. මේ ආයතන 341ම ඉතාම කනගාටුදායක තැනක තිබෙන්නේ. මම ඊයේ පෙරදා මාතලේ ගියා. මාතලේ නගර සභාව පවත්වගෙන යන්නේ කුලියට ස්ථානයක. කුලියට මාසෙට ගෙවලා නගර සභාව පවත්වගෙන යන්නේ. යාපනයේක අපේ චම්පික ඇමතිතුමා හදන්න පටන් අරගෙන තිබෙනවා. ආයතන 341ම ඉතාම දුර්වල තැනක තිබෙන්නේ. එතකොට අපිට තිබෙනවා ඒකට අපි දැන් ප්‍රතිපත්ති අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා ජාතික සැලැස්මක් සඳහා. ඒ නිසා මම ඔබට කියන්න කැමති මේ අමාත්‍යාංශයේ ඇතුලේ ප්‍රශ්න ගණනාවක් පැනනගලා තිබෙනවා. අපේ සම්බන්ධන මැතිතුමා කිව්වා ජාතික ප්‍රශ්න කීපයක්, තෝපූරු ගැන කිව්වා, මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කිව්වා කල්මුඩේ ප්‍රශ්න ගැන. ඒකත් අපේ තියෙන මැතිවරණ ක්‍රමයක් දෙකම අතරේ මහා ගැටලුවක් පවතින තත්වයක් ජාතික ප්‍රශ්නයක් බවට නිර්මාණය කළ තිබෙනවා. අවුරුදු 5කට වරක් සීමා නිර්ණය කරන්න පුළුවන්. ඒ සීමා නිර්ණය කිරීමේ වගකීම සොදේශ කටයුතු අමාත්‍යාංශ සතු රාජකාරියක්. පළාත් පාලන අමාත්‍යාංශයට බෑ සීමාවල් හදන්න. පළාත් පාලන අමාත්‍යාංශයට පුළුවන් සොදේශ කටයුතු අමාත්‍ය අංශය හදලා දෙන ග්‍රාම නිලධාරීව සම් දෙකක් තුනක් එකට එකතු කරලා කොට්ටාසයක් කියලා නිවේදනය කරගන්න පුළුවන්. හැබැයි අද 2007න් පස්සේ අපේ රටේ සීමා නිර්ණය ඒක 2010 ගැසට් කරලා තිබෙනවා. 2011 පැවතිච්ච රජය කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව ජාතික වශයෙන් නිවැරදිව තීන්දුව අරගෙන නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් ගම්පහ හදිස්සියක වගේ තැනක් මහා ජනගහනයක් ලක්ෂ 23ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10යි මැතිවරණ කොට්ටාසත් 10ද කොහෙදයි. එතකොට ඒ ජනගහනයට අනුපාතව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නිර්මාණය වෙලා නැහැ. හැබැයි අපි ගත්තොත් යාපනේ, යාපනේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16යි ජනගහනය ලක්ෂ 8යි හැබැයි චන්දදායකව ලක්ෂ 6යි හැබැයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක් තිබෙනවා. මේක ජාතික වශයෙන් ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක් නිසා අපිට තිබෙනවා අපි ඉතාම කල්පනාවෙන් දැන් උදාහරණයක් ගත්තොත් ඔබ හිතයි ලංකාවේ වැඩිම ප්‍රශ්න තියෙන්නේ පිටස්තර කියලා. ලංකාවේ වැඩිම ප්‍රශ්න තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. කොළඹ දිස්ත්‍රික්කේ මට්ටක් කුලිය ගත්තාම එක ග්‍රාම සේවා වසමක් තියෙනවා පවුල් 17000ක් ඉන්නවා. කොළඹ තිඹිරිගස්සේ ආයේ ග්‍රාමධාරී වසම ගත්තාම පවුල් 5000ක් ඉන්නවා. එතකොට අද මේක ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. හැබැයි ඒ අතරේ කල්මුණේ සිද්ධිය ගැන කිව්වා. කල්මුණේ සිද්ධිය ගැන මං දින ගණන් පැය ගණන් බමත් සම්බන්ධමැතිතුමත් ඔබතුමත් අපේ අනිත් කොණේශ්වර මන්ත්‍රීතුමත් අපි සියලු දෙනාම සාකච්ඡා කළා තියෙනවා. ඒක අපි සාධාරණව යුක්තිසහගතව විසඳිය යුතුව තිබෙනවා. ඊළඟට අපේ තිරිකුණාමලේ තෝපූර් ප්‍රශ්න ගැන කිව්වා. එතන ග්‍රාම සේවසන් 12යි. එතකොට ඒ 12 අතර හැබැයි ගිය කමිටුවෙන් ඒක නිර්දේශ කළා තිබෙනවා. 93 කල්මුණේ එක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා. අනුමත වෙලා තිබෙනවා. ගැසට් කළා තිබෙනවා. හැබැයි ක්‍රියාත්මක කරේ නැtei කියන එක මම පිළිගන්නවා. සම්බන්ධ මැතිතුමාගේ අදහස. ඒ අනුව අපි බලන්න ඕන ජාතික වශයෙන් පරණ කියලා තිබෙන ගැටලු විසඳ ගන්න. ඒ නිසා අපි අමාත්‍යාංශයේ මේ වර්ෂයේ අවුරුදු 5කට වරක් අපිට අවස්ථාව තිබෙන නිසා මෙවැනි ජාතික වශයෙන් මේ කමිටුව පත් කරන්න මේ අවුරුද්දේ අපි මේ කමිටුව පත් කළා තිබෙනවා. ඒ කමිටුවෙන් පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ජාතික වශයෙන් පැන නගලා තිබෙන බරපතල ගැටලු ටික විසඳීම සඳහා පියවර
ගන්න.
තප්පර 30යි මම ගන්නෙ මේ සභාපතිතුමා මේ මැතිවරණය සම්බන්ධයෙන් උත් ඒ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන් පළාත් පාලන මැතිවරණේ මේ පාර්ලිමේන්තුවේ අපිට වැරදුනා. එතකොට ඒ වැරද්ද නැවත අපි පළාත් සභාවටත් කරනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න තිබෙනවා. ඒ නිසා අපි මම හිතනවා විච්ච වැරදි හදාගෙන නිවැරදි තැනකට යන්න තිබෙනවා. අපි 2015 ජනවාරි 8 වෙනිදා මහ ජනතාවට ඉදිරිපත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්තිය, ඒ කියන්නේ සුප්‍රීම මහ ජනතාව නිසා අපි මහ ජනතාවට ඉදිරිපත් කළා කිව්වා ලංකාවේ පළාත් සභා මැතිවරණ එකවර තිබිය යුතුයි කියලා. හැබැයි අපි ඒකින් කියන්නේ කල් දැමිය යුතුයි කියලා. ඒකින් අපි කියන්නේ එකවර තැබිය යුතු නම් සියලු පළාත් සභා ලංකාවේ විසිරුවා හැරලා රාජ්‍ය බලය යොදන්නේ නැතුව නිදහස් සාධාරණ යුක්තිසහගත මැතිවරණයකට ඉක්මනට යා යුතුයි කියලා මම මතක් කරන්න කැමතියි. ඒ නිසා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපේ රට හැමුවේ තිබෙනවා. ඒ ප්‍රශ්න ටික අපි ක්‍රමක්‍රමයෙන් නිදහස් කළා. ඔබේ දලස් මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි ඉතාම ඉක්මනින් ඔබේ මැතිවරණය ලබා දීමට කටයුතු කරනවා කියලා මතක් කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන්
කරනවා.
සභාපතිතුමනි, ඇමතුමා කියන්නේ එක දිනයක මැතිවරණ පැවැත්වීමේ වුණා නිසාවෙන් මේ කරනවා කියලා මීට පෙරත් මැතිවරණය එක දිනයක පැවැත්වීමේ වුණා නිසාවෙන් මේක සිදු වෙනවා කියලා කියන
අර්ථය නෑ. ඒක නෙමෙයි අර්ථකථනය. ඒක නෙමෙයි. අපි 2015 ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් මහජන පරමාධිපත්‍ය සුප්‍රීම නිසා අපි මහජනතාවට කිව්වේ අපි බලයට ආවට පස්සේ කොටස් වශයෙන් රාජ්‍ය බලය යොදලා පවත්වන මැතිවරණ ක්‍රමය වෙනුවට ලංකාවේ පළාත් සභා මැතිවරණය 1988 පැවැත්වූ වගේ 87 පැවැත්වූ වගේ වරදරාජා පෙරමාල් පත් උනත් එකවර ලංකාවේ පළාත් සභා
මැතිවරණය මම පැහැදිලි කරන්න හදන්නේ පළාත් සභාවේ මහමැතිවරණයට යම් බලයක් දෙනු විසිරුවා හරින්නට. ඔක ප්‍රායෝගික දෙයක් නෙමෙයි ඇමතුමා. ප්‍රායෝගික දෙයක් නෙමෙයි. පළාත් සභාව එක දවසක මැතිවරණ පැවැත්වුවොත් විසිර යෑමේ දින වෙනස් වෙන්න පුළුවන්. ඒක තර්කයක් විදිහට ගන්න එපා. දැන් මේ අවුරුද්දකුත් මාස 6ක් මැතිවරණයක් නැතුව තියෙන රටක මම ඔබතුමාලට තියෙන
හොඳයි
මම විගාසන්දානීය පැහැදිලිව කිව්වා ඌව පළාත් සභාව ඔබතුමාලට එකඟ නම් ඌව පළාත් සභාව ඉස්සරහට අරගෙන එක දවසක මැතිවරණ තියමුයි කියලා.
කොහොමදදී
අපි මේකයි රටේ ඇත්තටම සීමා නිර්ණය සමස්ත රටේ අවුල් වෙලා තිබෙන්නේ. එතකොට අපි පළාත් පාලන මැතිවරණයෙන් මුළු මහත් රටේ සම්පූර්ණයෙන් අවුල් කරගත්ත අපි 225 එකතු වෙලා දැන් අපිට තිබෙනවා පළාත් සභා ඡන්දේ 225 එකතු වෙලා අවුල් කරගන්න නැතුව හරියට මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ගෙනාපු සීමා නීරණ කමිටු වාර්තාව. එතකොට අපි නව සීමා නීරණ කමිටු වාර්තාවත්
බොහොමසුදී
ජාතික වශයෙන් තීන්දුව ගත යුතුව
තිබෙනවා.
ඩොක්ටර් නලින්ද ජයදීස
කතන නම අද වෙනකන් එක් කරේ නැහැ. මාසෙකමාරක් එකටත්
ගරු මූලාසනාරුවර නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් අගනුවරට වගේම ග්‍රාමීය සංවර්ධනයටත් මේ අමාත්‍යංශ දෙක ඍජුවම බලපානවා. මම ආරම්භ කරන්න කැමති අපේ වර්තමාන පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයකින්ම. එතුමා කිව්වා මේ පළාත් පාලන ඡන්ද ක්‍රමය අපට වැරදුනා කියලා. මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් තමයි ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. කාලයක් තිස්සේ අවුරුදු 40කට ආසන්න කාලයක් අපේ රටේ තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව ජනතාවට බරපතල විවේචනයක් තිබුණා. ඒ විවේචන එන්නේ ගරු ඇමතුමනි ප්‍රධාන වශයෙන්ම ඒ සමානුපාතික නියෝජනයේ සමානුපාතික මැතිවරණ ක්‍රමයට ඇඳලා තිබුණු මනාප ක්‍රමයේ කෙරෙහි. ඒ නිසා මේ මනාප පොරේට වැටිලා එකම පක්ෂයේ අපේක්ෂකයෝ ගහමරා ගන්නවා, මඩ ගහ ගන්නවා, සමහරට ජීවිත හානි සිද්ධ වෙනවා. මෙන්න මේවා දිහා බලලා තමයි මනාපවලින් තොර ඡන්ද ක්‍රමයක් පිළිබඳව ජනතාවගේ මිල්ලීමක් තිබුණේ. ඒ වගේම මේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඇතුලේ සිදුවෙච්ච අනිත් ජනතාවට වෙච්ච අසාධාරණයක් තමයි මහමැතිවරණයකදී දිස්ත්‍රික් ඒකකයක් බවට පත් වෙනකොට, පළාත් පාලන මැතිවරණයකදී ප්‍රාදේශ සභාව හෝ නගර සභාව ඒකකයක් බවට පත් වෙනකොට තමන්ගේ ගමට වග කියන නියෝජිතයෙක් ලැබුණේ නැහැ. හැමෝම හැමතැනින්ම ඡන්ද හූරගෙන හූරගෙන ආවා. අවසානයේ ජනතාවට වග කියන්න පුළුවන් නියෝජිතයෙක් හිටියේ නැහැ. මොකද අපේ රටේ ජනතාවට සාමාන්‍ය දේශපාලනය පිළිබඳව තියෙන අත්දැකීම තමයි ආසනයට මන්ත්‍රීවරයා ආසනේ අපි අහවලා තමයි අපි වැඩ කරගන්න පුළුවන් කියලා මානසිකත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් ජනතාවගේ පැත්තෙන් තමන්ට තමන්ගේ කොට්ටාසයට නියෝජිතයෙක් ලැබෙන එක සාධාරණ අයිතියක්. ඒක ජනතාවගේ ඉල්ලීමක්. ඒ වගේම ඔබතුමාට මතක ඇති ඒ වෙලාවේදී කාන්තා නියෝජනය සම්බන්ධෙනුත් බරපතල ඉල්ලීමක් තිබුණා. මේ සියල්ල කැටි කළා තමයි සමානුපාතික නියෝජනයේ 100%ක් තහවුරු වෙන කොට්ටාසයට වක් කියන මන්ත්‍රීවරයෙකුත් බිහි වෙන මනාපෝලින් තොර කාන්තා නියෝජනය 25%ක් ඇතුළත් ඡන්ද ක්‍රමයක් හැදුවේ. දැන් පළාත් පාලන ඇමතිවරයා කියනවා නම් අපට වැරදුනා කියලා. එතකොට මේ කොතනද වැරදුනේ? දැන් ආණ්ඩුවේ හැටියට පළාත් පාලන ඇමතිවරයා හැටියට කියන්න ඕන කම තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? ආයෝ ඔබතුමාට මනාප ක්‍රමය ඕනද? ඒ ගැටුම් වලටම පාරකපු මනාප ක්‍රමයද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ? අර මුළු කාටවත් වග කියන්නේ නැති, ජනතාවට වග කියන්නේ නැති, කොට්ටාසියක් නැති මන්ත්‍රීවරයෙක් කෙනෙක් තමුන්වහන්සේ හොඳයි කියලා කියන්නේ? කාන්තා නියෝජනය අනිවාර්ය නොකරපු ඡන්ද ක්‍රමයේ තමුන්වහන්සේලා හොඳයි කියලා කියන්නේ? අපි දැනගන්න කැමති ආණ්ඩුවේ හැටියට ස්ථාවරය මොකද්ද? දැන් මේ වැරදුනා කියලා කියනවා නම් ඇත්තටම පළාත් පාලන ඡන්දෙන් ආරම්භ වෙලා එතනින් එහාට පළාත් සභාවටත් මේක ගෙනා යුතුව තිබුණා. ඒ සඳහා තමයි සීමා නිර්ණයක් කළේ. හැබැයි අවාසනාවකට සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාපු එවකට පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාප මහත්මයාම ඔහු සහ ඔහුගේ කණ්ඩායමත් ඒ සීමා නිර්ණය වාර්තාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළා. අපි පිළිගන්නවා ඒ සීමා නිර්ණය වාර්තාවේ යම් යම් අඩුපාඩුකම් තිබුණා කියලා. ඇයි පළාත් පාලන ඡන්දේ සීමා නිර්ණය වාර්තාව අඩුපාඩුකම් තිබුණේ නැද්ද? ඒකත් 100%ක් අංග සම්පූර්ණ නැහැ. ඒකෙත් අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒ අඩුපාඩුකම් තිබියදී ඡන්දය පවත්වා ගන්න තිබුණු උවමනාව නිසාම 592ක් වන කොට්ටාස වැඩි කියලා දැනගෙනත් ඡන්දයක් තිබ්බා. එහෙමනම් අපිට පළාත් සභා ඡන්දෙදිත් සීමා නිර්ණය වාර්තාව යම් හේකින් මේ පාර්ලිමේන්තුව සම්මත කළා නම් පළාත් සභා ඡන්දේ පැවැත්විය හැකිව තිබුණා. සා දැන් මේ අවුරුදු එකමාරක් පළාත් සභා ඡන්දේ කල් ගියා කියලා කිඹුල් කඳුළු හෙළන කණ්ඩායම් එදා ඡන්දය කල් යනවා කියලා දැනගෙන තමයි අත ඉස්සුවේ. ඡන්දය කල් යනවා කියලා දැනගත්ත ඉස්සුවේ වෙනම කන්සා නෙවෙයි. මොකද සීමා නිර්ණය වාර්තාවේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි කරගත හැකිව තිබුණා. නිවැරදි කරගත හැකිව තිබුණා. සා දැන් පළාත් සභා ඡන්දේ හරි අවුරුදු එකමාරක් කල් ගිහිලා තිබෙනවා. ඇත්ත. දැන් අපි එළියට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය පළාත් සභා නැති ප්‍රදේශවල ජනතාවෙන් ඇහුවොත් මම කියන්නේ ඒ දේශපාලන පක්ෂවලින් නෙමෙයි පළාත් සභාවල හිටපු මැතිවරු ඇමතිවරුන්ගෙන් නෙමෙයි ජනතාවෙන් ඇහුවොත් මේ වෙලාවේ පළාත් සභා අවුරුදු එකමාරක් ක්‍රියාත්මක නොවීම නිසා ඒ ජනතාවගේ අධ්‍යාපන ප්‍රශ්නයේ පාසල් ප්‍රශ්නයට රෝහල් වලට එහෙම නැත්නම් ග්‍රාමීය පාරවල් අලුත් වැඩියාවට මොකද වෙලා තියෙන ප්‍රශ්නේ කියලා ජනතාවට ඒක දැනෙන්නේ නැහැ. මේ බස්නාහිර පළාත් සභාව තව කීප දවසකින් විසුරා හැරියට පස්සෙත් මේ බස්නාහිර කවුරුවත් ජනතාව කියන්නේ නැහැ අපේ පළාත් සභාව නිසා අපේ දරුවගේ පාසල අධ්‍යාපනය කඩාකප්පල්ලා කියලා. රෝහල් ටික අතරමං වෙලා කියලා. මොකද දැනුත් අදත් කියලා බැලුවොත් ඔබතුමා මේගමුව මූලික රෝහලේ තිබුණ ඉල්ලීම තමයි ඒ රෝහල පළාත් සභාවෙන් ගලවලා මහාණ්ඩුවට පවර ගන්න කියලා. අපේ මේ රටේ තියෙන මූලික රෝහල්ලින් ගිල්ල ඇව්වොත් බහුතරයක් රෝහල් කියයි ගන්න කියලා මධ්‍යම ආණ්ඩුවට. අපේ පාසල් වලින් බහුතරයක් ගිහිල්ලා කිය ඇහුවොත් කියයි පලාසභාවෙන් ගල්ල පුළුවන් මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න කියලා. මොකද ඒවායේ පලාසභාවල තිබෙන පරිපාලන අකාර්යක්ෂමතාවය විසින් හදව බරපතල ප්‍රශ්න ගන්නාවක් තිබෙනවා. සර් දැන් මේ ජනවත්ව පලාසභා ඡන්දය කල් දා ගන්නට අත උස්සලා දැන් ඒකට තඩි බාල වැඩක් නැහැ. ඊළඟට මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එකේ මම අහන්න කැමති. දැන් පළාත් පාලන ඡන්දය තිබ්බා. පළාත් පාලන ආයතන ඇතුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙනවද? දැන් කොට්ටාස් දිනලාපු මන්ත්‍රීවරු ඉන්නවා. ලයිස්තුවෙන් ආව මන්ත්‍රීවරු ඉන්නවා. පළාත් පාලන ආයතනවල වැඩ කිරීමේදී ඒ මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි වීම නිසා ප්‍රාදේශ සභා නගර සභා බොහොමයක ගත්තොත් එහෙම ජනතාවගේ ඉල්ලීම් මොහු ඉදිරිපත් කරන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමා හොයලා බලන්න. ඒක ඔබතුමාලගේ පක්ෂලත් අදාළයි. ඔබතුමාලා ආණ්ඩු බලය හොබවන සභාවල ඒක කරන්නේත් නැහැ. ඔබතුමාලා විපක්ෂ ඉන්න තැන්වල ඔබතුමාට ඒක සිද්ධ වෙන්නේත් නැහැ. ඒ නිසා මේ කොයි පැත්ත ඒ පළාත් සභා ප්‍රාදේශ සභාවල ආණ්ඩු කළත් කොට්ටාස් දිනලාවත් ලයිස්තුවෙන් ආවත් ඒ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඉටු නොවීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒතොර ඒක ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ බදු මුදල් ඒ මහජන නියෝජිතයන්ට සාධාරණව වැඩ කරන්නට ලබා දෙන්නට ඕනේ. ඒ අයිති ආරක්ෂා කරන්නේ නැතුව අපි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ඡන්ද පැවැත්වීම පමණක් නේ ප්‍රජාතන්ත්‍රවාදී. පත් වුණාට පස්සේදී ඒ ආයතන තුළ ඉන්න මහජන නියෝජිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ඕන. ඒ වගේම මම මේ වෙලාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම දැන් මේ ඡන්ද ක්‍රමයත් එක්කම ගැට ගැහලා තිබෙන තව ප්‍රශ්නයක්. 2015 ජනවාරි 8 වෙනිදා ඔබතුමාලත් මේ රටේ බහුතරයක් ජනතාව 162කුත් ඡන්දය පාවිච්චි කරා මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්නටත් පොදු අපේක්ෂකේ ජයග්‍රහණය කරවන්නටත් පොදු අපේක්ෂකේ ජයග්‍රහණය කරවන්න. දැන් මම අහන්න කැමති මේ පොදු අපේක්ෂකයා ගිනාවේ මොකටද කියලා ඒ පොදු අපේක්ෂකයාට මතකයිද? එහෙම නැත්නම් එතුමා දැන් නායකත්ව දෙන ආණ්ඩුවේ කට්ටිය මතකයිද කියලා? පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරපුවා වැත්ත. හැබැයි දැන් අපට පේන්නේ එතුමා හිතන් ඉන්නවා එතුමා මේ විධායකය හවුස් කිරීමේ පොදු අපේක්ෂකයා නොවේ ශිෂ්‍යත් විභාගය හවුස් කිරීමේ පොදු අපේක්ෂකයා කියලා. දැන් එතුමා තමන් පොදු අපේක්ෂකයා බවට පත් කරපු ප්‍රධාන කරුණ අමතක කරලා විධායකය හවුස් කරන එක පැත්තකම තියලා ගන්න කිසි කතාවක් නැතුව දැන් මේ වෙලාවේ ශිෂ්‍යත් විභාගයේ සම්බන්ධ ප්‍රශ්නේ තමයි උඩට අරගෙන තිබෙන්නේ. ශිෂ්‍යත් විභාගය අහෝස කිරීම සම්බන්ධයෙන් අපිත් යම් යම් කරුණු අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනුවට මොකද කරන්න ඕනේ කියන යෝජනාවක් අපිට තිබෙනවා. නමුත් මම කියන්නේ එතුමා මතක තියාගන්න ඕන කම තිබෙනවා. එතුමා පොදු අපේක්ෂකයා වුණේ මොකටද කියන එක. සම මේ ජනවරම ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා වගේම තමයි ජනවරම ආරක්ෂා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදයට ආරක්ෂා වෙන්නට ඕනකම තිබෙනවා. ඒ එහෙම වුණොත් තමයි ජනතාවට මේ ඡන්ද මැතිවරණ පිළිබඳව යම් හැඟීමක් වටිනාකමක් එන්නේ. ඒ වගේම මේ වෙලාවේදී මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ දැන් මේ මතුවලා තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳව. දැන් මේ ග්‍රාම නිලධාරීන් නැතුව අපට මේ ගම් මට්ටමින් කිසිදු පරිපාලන කටයුත්තක් කරගන්න බෑ කියලා ඔබතුමත් පිළිගන්නවා ඇති. දැන් ඔවුන් කාලයක් බලාගෙන ඉඳලා සාකච්ඡා කරලා ලිපි ලියලා බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කරලා අවසානයේ තමයි දැන් මේ පාට බැහැලා තිබෙන්නේ. ඒක අපේ රටේ ඉතිහාසයේ තිබෙන අපි මීට කලින් නොදකපු තත්ත්වයක්. හැබැයි මීට කලින් අපි පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරාමත් ඔබතුමන්ලා ඒ අයට වෘත්තීය අයිතිවාසිකම් නැහැ කියන පද නෙමෙයි. ඒ ප්‍රශ්න දිහා බැලුවා මිසක් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් දිහා බැලුවේ නැහැ. දැන් මේ රජයේ හෝ පළාත් සභාවල සියලු වැඩ කටයුතු අවසානයේ ක්‍රියාත්මක කරන නිලධාරියා ග්‍රාම නිලධාරියා නම් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඒකට මේ ඔවුන්ට වෘත්තීය අයිතිවාසිකම් නැතිය ඔවුන් සාම නිලධාරීන කියලා පහර දීලා හරියන්නේ නැහැ. සාම නිලධාරියෙක් හැටියට කටයුතු කරන්නට නම් සාම නිලධාරී මානසිකත්වයෙන් කටයුතු කරන්න පුළුවන් විදිහේ තෘප්තියක් ඔවුන්ට දෙන්නට ඕනේ. ඒ තෘප්තිය නැහැ. පහුගිය ගම් වතුර වෙලාවේ අපි දැක්කා ඔවුන් කොතරම් මැදිහත් වීමක් ඒ වෙනුවෙන් කරනවද කියලා. විශේෂයෙන්ම අර පහුගිය කාලේ බඳවගත්ත තරුණියන් ග්‍රාම නිලධාරී වරියන් හැටියට ඔවුන් මහත් කැපවීමකින් අර ගම් වතුර නායයන් මැද විශාල සේවාවක් කර අපිට ඒක නැගීමක් තිබෙනවා. ඒසම ඔවුන්ගේ ඉතාම සාධාරණ ඉල්ලීම් ප්‍රමාණයක් එකක් තමයි මේ සේවා ව්‍යවස්ථාවක් දිනා ගැනීම සම්බන්ධ ප්‍රශ්නය. මේක ආණ්ඩු ගණ්ණාවක් නොකර අත්හැරපු කාරණයක්. ඒකට විසඳුමක් ලැබිලා නැහැ. ඒ වගේම මේ වැටුප් විෂමතාවය සම්බන්ධ ප්‍රශ්නෙත් එහෙමම තිබෙනවා. ග්‍රාමලධාරී ශ්‍රේණි ක්‍රමයේ සංශෝධනය කරන්නට ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. සංනිවේදන දීමනාව. දැන් මේ ඔබතුමාලා 2017 දෙසැම්බර් මාසයේ සඳහා පමණක් රුපියල් 300ක දීමනාවක් දීලා තියෙනවා. එතන ඉහා මුකුත් නැහැ. අපි හිතනවා මේ ගම් මට්ටමේ වැඩ කටයුතු කරගෙන යාමේදී ඔවුන්ට මේ සංනිවේදන දීමනාව ලබා දීම අතිශයින් සාධාරණයි කියලා. ඒ වගේම නිලැඳුම් දීමනාව. රුපියල් 4300යි ඔබතුමා පිළිගන්නවා ඇති මේ ප්‍රමාණය. දැන් මේ වාර්ෂික නිලැඳුම් දීමනාව මේක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔබතුමාලම පත් කරපු කළුතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුවේ නිර්දේශ කළා තිබෙනවා රුපියල් 12000 දක්වා මේ නිලැඳුම් දීමනාව වැඩි කරන්න. ඒක ඉතාම සාධාරණ ඉල්ලීමක්. අපි අහන්නේ ඇයි මේකට අහුන්කම් දෙන්න බැරි? අනිත් එක එතුමාලා මේ ග්‍රාමලදාරි ඉල්ලනවා ඔවුන්ව මේ වෘත්තීය ගරුත්වයේ සහිතව වැඩ කරන්න පුළුවන් විදියට මෙහෙවන්න කියලා. මේ විවිධාකාරයෙන් කොඩි විකුණන්න, ටිකට් විකුණන්න, ආධාර එකතු කරන්න වගේ දේවල් වල යොදන්නේ නැතුව වෘත්තීය ගරුත්වයක් සහිතව ඒ ජනතාවත් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන් විදිහේ තනතුරක් බවට ඒ ගරුත්වය ආරක්ෂා කරන්න කියන ප්‍රධාන ඉල්ලීමක් තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට. ඒ වගේම තමයි පළාත් සභා කටයුතු උන් සිද්ධ කරනවා. මධ්‍යම ආණ්ඩුවේ කටයුතු සිද්ධ කරන අමතරව ඒ පළාත් සභා රාජකාරී කරයි කියලා කිසි දීමනාවක් හම්බෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ ඉල්ලීම් ගණනාවක් තිබුණා ඔබතුමා දන්නවා ඇති. ඉතින් මේ ඉල්ලීම් වලට අපේ පාර්ලිමේන්තුවේ අපි දැක්කේ නැහැ ඔබතුමාලගේ පැත්තෙන් යම් සාවධානව ඇහුම්කන් දීමක් හෝ එහෙම නැත්නම් මේ සඳහා මේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් වීමක්. ඒ වෙනුවට ඔබතුමාලා මේ පනත්වල එහෙම නැත්නම් නීතිවල තිබෙන වගන්ති වලට මුවා වෙලා ඔවුන්ගේ අයිතිවාසිකම් පාගා දමන උත්සාහ කරමින් ඉන්නේ. මම කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් උද්ඝෝෂණය නොකරන වැඩ වර්ජනය නොකරන කණ්ඩායමක් හැටියට පවත්වාගෙන යන්නට කරන්න තිබෙන වෙන මොකක්වත් නෙමෙයි. ඔවුන්ට තිබෙන මේ අවම මූලික මේ වැඩි දේවල් නෙවෙයි අවම මූලික අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කළ දෙන එක කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමත් මේ සම්බන්ධයෙන් යම් උත්තරයක් දුන්නා. නමුත් මම ඒක අවධාරණය කරන්න කැමතියි මේ අපේ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුත් සඳහන් කරපු මේ කල්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටා සම්බන්ධ ප්‍රශ්නය. නැගෙනහිර කල්මුණ. එතකොට මේ ප්‍රශ්නය දැන් අවුරුදු 30ක් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය වෙන් කළා තිබෙනවා නම් එය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වශයෙන් පවත්වාගෙන යන්නට බලතල ලබා දීමේ වගකීමක් ඔබතුමාලට තිබෙනවා. මේ ප්‍රශ්නය නිකම්ම නිකං ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රශ්නයක් කරලා ගන්න එපා කියලා මම ඔබතුමා ඉල්ලන්න කැමතියි. මොකද අපි ඒ ජනතාව දිහා බලන ආකාරයට අනුව තමයි ප්‍රතිචාර ප්‍රතික්‍රියාව හම්බෙන්නේ. එනිසා මෙය ජාතිවාදී පදනමකින් නොසලකා මේ රටේ ඒ ජනතාවගේ පරිපාලන පහසු සඳහා කොට්ටාසයක් වෙන් කළා තිබෙනවා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රමාණය බලතල කඩිනමින් ලබා දෙන්න කියන ඉල්ලීම මම ඔබතුමාගෙන් කරන්නට කැමතියි. ඒ වගේම මීට අමතරව මම දැන් මේ වෙලාවේදී තවත් මතුවලා තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේක පරිසර අමාත්‍යාංශය විතරක් අදාළ ප්‍රශ්නයක් නොවේයි. දැන් මේ විල්පත්තුව ආශ්‍රිත පැන්නගිලා තිබෙන ප්‍රශ්නය. මේක ඇත්තටම තමුන්නාසෙලත් ඔඩු දුවන්න දීලා බලාගෙන හිටියා. ඇත්තටම ආණ්ඩුව පැත්තෙන් මේකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට වෙනත් සංවිධාන වෙනත් දේශපාලන පක්ෂ පරිසර සංවිධාන විසින් තමයි මෙය ඉතාම අන්ත ජාතිවාදී තැනකට ඇදගෙන යන එක නවත්වගෙන තිබෙන්නේ. හැබැයි මීට වඩා මේ ප්‍රශ්නයේදී ආණ්ඩුව වකීමක් යුතුව හැසිරිය යුතුව තිබුණා. මම කියන්නේ දැන් 2012-13 කාලේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආශ්‍රිතව මේ අවතැන් වූ ජනතාව පදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහි ප්‍රාදේශීය ලේකම්වරයාට වකීමක් තිබෙනවා. එතකොට මේ ජනතාව කොහොමද පදිංචි කරේ? ඉඩම් නිදාස් කරේ කොහොමද? ඒවයි වනාන්තර විනාශයක් සිද්ධ වුණාද? ඔවුන්ට ජලවිදුලි පහසුකම් ලබා දුන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ ප්‍රදේශයේ බාහිර රජයේ නිලධාරියා හැටියට තමුන්නාසික අමාත්‍යාංශ නිලධාරියාට යම් පැහැදිලි ප්‍රකාශයක් කළ හැකිව තිබුණා. මොකද ප්‍රාදේශීය ලේකම්වරයා දන්නේ නැතුව ඒ කිසිවක් සිද්ධ වෙන්න බෑ. එතකොට මේ දැන් මේ විල්පත්තුව කපනවා අය දැන් මේ ඩෝසර් කරනවා අය කියලා ජනතාවගේ ඉතාම සංවේදී හැඟීමක් කුපිත කරන තැනකට සමාජ මාධ්‍ය දාලා හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පාවිච්චි කරලා යන්න පුළුවන් වටපිටාවක් ඇති කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට වගකීමක් තිබෙනවා. මොකද මෙවැනි ප්‍රශ්න පළවෙනි මොහොතේ කඩාගත්තේ නැත්නම් ජීවිත හානි වලින් තමයි කෙලවෙන්නේ කියලා ඔබතුමා දන්නවා. මගේ ඊළඟ මම අවධානය යොමු කරනවා තිබෙන පොඩි වෙලාව ඇතුළතදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ දිහාවට අතන ඔබතුමා යම් සැලැස්මක් සහිතව යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර බව පේනවා. ඒක ඇතුලේ ඔබතුමාට මතක ඇති ඔබතුමත් ගිහිල්ලා විවෘත කළා කළුතර පොදු වෙළඳ සංකීර්ණය 2014 අගෝස්තු මාස තමයි මේ නව වෙළඳ සංකීර්ණය ඉදි කරනවා කියලා ඒ ප්‍රදේශයේ කළුතර නගරය ආශ්‍රිතව තිබුණු දැල්කඩ ටික අයින් කළේ. 2019 පෙබරවාරි තමයි මේක විවෘත කළේ. එතකොට එතුවක් කාලයක් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු එන හිටියා. දැන් මේ කඩ බෙදීම සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා. මං කියන්නේ මේක UDA එකට නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඔබතුමාලා නාගරික සංවර්ධන අධිකාරිය හැටියට ඒ වෙලෙන්දොත් කියනවා සාධාරණ මැදිහත් වීමක් කරලා සාධාරණ ලයිස්තුවක් සකස් කරා කියලා. හැබැයි ඒ ලයිස්තුව යවලා තිබෙනවා කළුතර නගර සභාවට. නගර සභාවේ සභාපතිවරයාට. දැන් මොකද වෙලා තිබෙන්නේ? ඒ සභාපතිවරයා විසින් තමන්ට ඌමනා තාල ලයිස්තුව වෙනස් කරලා තියෙනවා. දැන් අදත් ඔන්න UDA එකේ ඒ වෙළඳොට කැවිලා කලබලයක් එතන තියෙනවා. වෙන වෙනම කඩ තියපු අයට වෙන වෙනම කඩ තියාගෙන හිටපු අයට සභාපතිවරයාගේ ඥාතීන් හෝ හිතවතුන් නොවේ නම් හවුල් කඩ ලබා දීලා තියෙනවා. හවුල් කඩ තියාගෙන හිටපු අයට එයා සභාපතිවරයාගේ ඥාතියෙක් හෝ හිතවතෙක් නම් කඩ හතර ලබා දීලා තියෙනවා. මම කියන්නේ එක්කෙනෙක් කඩ හතරක් ගත්තට පස්සේ කරුව එමත්තුමා වෙන වැඩේ එයත් ඕක කුලියර දෙන එක. ඒක කෙලිම UDA එකට කරන්න පුළුවන්. දැන් මේක දැන් මම හිතන්නේ විසඳීමේ ප්‍රශ්නේ UDA එකේ තිබෙනවා. ඒක මගහරින්න බෑ. විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මෙන්න මේ ඒ 63 කඩය නම් කරලා තිබුණු ALM රිකාස් ෆාරුක් සහ ඒ 64 කඩේ නම් කරලා තිබුණු MHM රිස්වාන් කියන දෙදෙනා. මේ දෙදෙනා වෙන වෙනම බදු ගෙවලා කඩ දෙකක් පවත්වාගෙන ගියා. හැබැයි දැන් නගර සභාවේ සභාපතිවරයා විසින් මේ දෙදෙනා එක කඩයක් බවට මේ දෙනාට පත් කරලා තිබෙනවා. හැබැයි මම හොඳටම දන්නවා සභාපතිවරයාගේ ඥාතීන්ට කලින් හවුල් කඩ තියපු අයට දැන් කඩ හතර ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නය විසඳීමට ඔබතුමා මැදිහත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට ඉදිරිපත් කළ තිබෙනවා මම හිතන්නේ ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න ඇති මේ කටුවන හෝමගම කටුවාන කර්මාන්තකරුවන්ගේ සංගමය. එතන මෙතන තිබෙන කර්මාන්තශාලා ගණනාවක මේ කර්මාන්ත පුරයේ ප්‍රශ්න කීපයක් පැනනගිලා තිබෙනවා. එකක් තමයි අපේ සුනිල් හඳුනිත් මන්ත්‍රීතුමාත් මෙතන ගියා සාකච්ඡා කළා මේ කර්මාන්ත පුරයේ ඇතුලේ මාර්ග පද්ධති අලුත් වැඩියා කිරීම. මම හිතන කාලයක් තිස්සේ නොකිරුණු එකක්.
කරු මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා.
ඔව් මම විනාඩි 5ක් ගන්නවා විතේරත් මන්ත්‍රීතුමාගේ.
ඔකේ.
නාගරික සංවර්ධන අධිකාරියත් හෝමාගම ප්‍රාදේශීය සභාවත් එකතු වෙලා මේක කරන්න ඕන වැඩක්. මම හිතනවා ඔබතුමා මේ පිළිබඳ අවධානය යොමු කරයි කියලා. ඒ වගේම මේ කර්මාන්ත පුරයට බලපාන්තා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ විදුලි සැපයුම විටින් විට අක්‍රිය වෙනවා. දැන් මේ තිබෙන ලයිට් කැපිල්ල නෙවෙයි සාමාන්‍ය කාලයකදීත් මේ විදුලි සැපයුම අක්‍රිය වීම නිසා කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි ප්‍රශ්නයක් පැනනගිලා තිබෙනවා. මම හිතන්නේ ඒකටත් මැදිහත් වීමක් කරන්නට ඕනේ. අනිත් පැත්තේ මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ බිම් කොටස් කල්බදු ක්‍රමයේ ලබා දීමේදී ඒ බදු කාලය අඩු කිරීම නිසා ඔවුන්ට යන්ත්‍රෝපකරණ මිල දී ගන්න එහෙම නැත්නම් ප්‍රාග්ධන වේදන් වලට අවශ්‍ය කරන ණය බැංකුවලින් ලබා ගැනීමේදී ප්‍රශ්නයක් පැනනගිලා තිබෙනවා. මම මේක ඔබතුමාගේ අවධානයට යොමු කරන්නම්. මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් මැදිහත් වීමක් කරයි කියලා මම හිතනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ එන්නේ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ තිබෙන ඒ ප්‍රදේශයේ රාජගිරිය වැලිකඩ මැද වැලිකඩ කමතවත්ත පාර ඓකෝනික් ඩෙවලොප්මන්ට් පුද්ගලික සමාගම විසින් ඉදිකරන නිවාස සංකීර්ණයක ඒ නිවාස සංකීර්ණයක් නිසා ඒ ප්‍රදේශයේ පදිංචි ජනතාවට බලවත් ප්‍රශ්නයක් පැනනගිලා තිබෙනවා. එකක් තමයි ඔබතුමාව දන්නවා ඇති මේ ප්‍රදේශය ගත්තොත් එහෙම ජල වහන පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඉදිකිරීම් කටයුතු නිසාම ඒ ප්‍රශ්නය වැඩි වෙලා තියෙනවා. මේකට අතරම මේකේ මුල් ගිවිසුම තිබෙන්නේ මුළු ඉඩමේ 40% කොටසක පමණක් සංවර්ධනය කළ අවසර දීලා තියෙනවා. ඉතිරි 60% ස්වභාවික ජල ප්‍රඳවුම් ප්‍රදේශ විදිහට පවත්වා ගන්න ඕන කියලා තමයි නිර්දේශ කළා තියෙන්නේ. හැබැයි දැන් මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට අර 60% කොටස පැත්තක දාලා 100%ක්ම ඉදිකිරීම කටයුතු කිරීම නිසා ජලයේ බැස යාමේ ප්‍රශ්නයක් මේ තිබෙන ප්‍රදේශවාසීන් පැනගලා තිබෙනවා. මේකත් ඔබතුමාලත් එක්ක කලින් සාකච්ඡා කරලා තිබෙන ප්‍රශ්නයක්. ඊළඟට ඒ ආසිතෝම රාජගිරිය ද ග්‍රීන් හයිට්ස් යෝජිත මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේදී පැනගලා තිබෙන ගැටලු කීපයක් තියෙනවා. ඒත් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව මේක අධිකරණයට පවා ගිහිලා තියෙනවා. අධිකරණ නියෝගයක් ලබා දීලා දැන් తాවකාලිකව නතර කරලා තිබෙන්නේ. නමුත් දැන් ඊළඟට මේ ප්‍රශ්නය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට පදිංචිකරුවන්ට හානියක් නොවන ආකාරයට මේ ඉදිකිරීම සිද්ධ කරන්නයි. එතන මෙන්න මේ ග්‍රීන් හයිට්ස් මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව දැන්වත් ඔබතුමාලා මැදිහත් වෙලා තියෙන බව මම දන්නවා නාගරික සංවර්ධන අධිකාරියෙන්. නමුත් මේ නඩු තීන්දුවේ දැන් කාලය ඉක්ුත් වෙනවා මේ මාර්තු වල වෙනකොට. එතනින් පස්සේදී ඒ ප්‍රදේශවාසීන්ට සාධාරණයක් ලැබෙන ආකාරයට මේ නිවාස ඉදිකිරීම කරන්නට අවසර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මම නතර වෙන්න බොහොම ස්තුතියි.
නාගරික සංවර්ධන අධිකාරිය ඒ කඩවල ලයිස්තුවක් 2014 අරගත්තා. ඒ වගේ මේ කඩ තේරීමේ පරිපූර්ණ බලය අපි ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දුන්නා. අපි ගොඩනැගිල්ල තනලා ඒ ගොඩනැගිල්ල නැවත නගර සභාවට බාර දෙනකොට ඒ කඩ පිළිබඳව ඒ තෝරා ගැනීම කවුද හිටියේ කාටද නිවැරදිව ලැබෙන්න ඕනේ කියන එක අපි ප්‍රාදේශීය ලේකම්ට බාර දීලා තියෙනවා. ඉතින් යම් යම් අසාධාරණකම් ගැන අපිට පැමිණිලි එමු වෙලා තියෙනවා. එහි බේරුම් කාර්යය හැටියට අපි පත් කළා තියෙන්නේ නගරාධිපතිතුමා හෝ නාගරික කොමසාරිස් නෙමෙයි ප්‍රාදේශීය ලේකම්. ඒ ලේකම්වරයා දෙන නිර්දේශ මත පිටින් ක්‍රියා කරනවා නම් අපි ඒ ගැන ක්‍රියා කරනවා. හැබැයි අපි දැනට ඒ ගොඩනැගිලි නගර සභාවට බාර දීලා තියෙනවා. ඊළඟට කටුවන කර්මාන්තපුරයේ එහි පාරවල් පද්ධති කානු පද්ධති අලුත්තරිය කිරීමට අපි ඉදිරියේ කටයුතු කරනවා. ඒ වගේම අලුත් මාර්ගයක් ඒ කටුවන කර්මාන්තපුරයේ සිට 138 මාවතට එන අලුත් මාර්ගයක් ඉදිකිරීම කටයුතු අපි ආරම්භ කරනවා මේ මාසේ අගභාගයේ. ඒ වගේම විදුලි බල පද්ධතියේ ප්‍රශ්න දිගින් දිගටම ওই ප්‍රදේශයේ තියෙන එකක්. දැනට ලංකා විදුලි බල මණ්ඩලය අධිබල රැහෙන පරිශ්‍රතියක් ගෙන එනවා. එහි විශේෂ සබ්ස්ටේෂන් එකක් ඒ ප්‍රදේශයේ ඉදි කරන්න අපි ඉඩමක් ලබා දීලා තියෙනවා. ඒ කටයුත්තත් කරනවා. ඒ වගේම අයිකොනික් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කීපයක් කළා. අධිකරණයේ නඩුවකුත් තියෙනවා. ඉදිකිරීම් කටයුතු කරන කාලයේදී පමණයි ওই ප්‍රශ්න තියෙන්නේ. අනික් අවස්ථාවලදී ජල ගැලුම් ආරක්ෂිතය රැක ගැනීම සඳහා කටයුතු යොදන බවට අපට පොරොන්දු වෙලා තියෙන එක උල්ලංඝනය කළොත් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අනික් ගොඩනැගිලි සංකීර්ණ සම්බන්ධිනුත් එහෙමයි.
Honorable member Dr. Nalinda Jayathisa
ගරු එමතුම ඇත්තරම දැන් මේ UD එකෙන් හද කළුතර කඩ සම්බන්ධයෙන් UD එකෙන් හදපු ලයිස්තුව අවසානයේ වෙනස් කරලා තිබෙන්නේ කළුතර නගර සභාවේ සභාපතිවරයා AGA නෙවෙයි. දැන් ප්‍රශ්න පැන කියලා තිබෙන ඕකෙන්ම තමයි. ඔව්.
Honorable Minister
undai awasan